ගරු ප්‍රසන්න රණවීරමන්තුමා ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා.
ගරු මූලාසනයේ සභාපතිතුමනි අද මේ වෙනකොට කතා කරන්නේ නීතිය අධිකරණ සම්බන්ධයෙන් අදාළ විෂයක් සම්බන්ධව. එෙහිදී අද ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරමින් තමයි මේ රටේ විධායකය ව්‍යවස්ථා දායකය සහ අධිකරණය යන මේ ක්‍රියාවලිය සිදුවන්නේ. නමුත් අද මේ මොහොතේ මම කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අධ්‍ය නෙමේ හිටපු පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙකු විදියට තමයි අද මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ. හිටපු ආයතනවල අද මේ වෙනකොට ලංකාවේ සියලුම පළාත් පාලන ආයතනවල ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙලා විනාශ වෙලා ඉවරයි. මීට වසරකුත් මාස දෙකකට කලින් මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක නියෝජිතයින් තමන්ගේ ඒ ඡන්දවරම ජනතා පරමාධිපත්‍ය ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර පෙස්සම තවනතුරු මේ වෙනතුරු විභාගයට ලක් වෙලා නැහැ. මේ විදිහට මේ වගේ තව ආයතන පළාත් පාලන ආයතන කීපයක ජනතා නියෝජිතයන් ඔවුන්ගේ පරමාධිපත්‍ය අයිතිය ඉල්ලන නීතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ ජනතාපදි පරිපත්‍යය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලන මොහොතේ ඒ පිළිබඳව අධිකරණ නඩු තීන්දුව වලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. අද විජේදාස රාජපක්ෂ අපේ අධිකරණ අමාත්‍යතුමා පැහැදිලි ඉස්සලා කිව්වා මේ ඩෙංගු ප්‍රශ්නය සයිටම් ප්‍රශ්නයටත් වඩා බරපතලයි කියලා. ඔව් ගරු අමාත්‍යතුමනි, ඒක බොහොම පැහැදිලි. අද ඒකට ප්‍රශ්න වෙලා තියෙන්නේ පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය අද හැන හිටලා තියෙන්නේ. ඒ තුළ අපි පළාත් පාලන නියෝජිතයෙකු ඉදිරියට සහ අපි මහජන නියෝජිතයන් විදියට අපි වසර 4කට පහකට සැරයක් මේ රටේ ජනතාවගේ ඉදිරිය ඇගීමට ලක් වෙනවා. අපි ඇගීම ලක් වෙන හින්දා මේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පළාත් පාලන ආයතනය කියන්නේ උපතේ සිට මරණය දක්වා මේ රටේ ජනතාවට සේවය කරන ස්ථානයක්. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න අපි උත්සාහ කළා. අද ඒ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතය නැති නිසා නිලධාරි වාදය පැපිරලා තියෙන නිසා නිලධාරීන් ඒ ක්‍රියාදාමය හරියට කරන්නේ නැහැ. අද ඒකයි අද සයිතම් ප්‍රශ්නයට වඩා මේක මේ උවදුර ඩෙංගු වසංගත උවරදුර පමණක් නෙමේ අනෙකුත් ක්‍රියාකාරකම් සියල්ලම පළාත් පාලන ආයතනවල වෙන්න තියෙන දේවල් නැති වෙලා තියෙන්නේ. අද මේ රටේ ඒ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වෙලා අපි කියන්නේ මෙව්වට කඩිනමින් මැතිවරණය තිබ්බනම් මේවට අවශ්‍ය කරන ජන මේ පළාත් කොට්ටාසේ නියෝජිතයා ඔවුන් ආ ගමට බැහැලා ඒ ගමේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා. නමුත් නිලධාරීන්ට එහෙම උවමනාවක් සහ හැඟීමක් තැකීමක් නැහැ. ඔවුන් අදි එහෙම මේ රටේ ඇගීමක ලක් වෙන්නේ නැහැ. ඔවුන්ට අනිවාර්යෙන් පඩිය වැටුම හම්බෙනවා, පෙන්ෂන් එක තියෙනවා. ඒතල ඔවුන්ට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරනවා. ඔවුන් ඇගීම ලක්වන්නේ කාර්ය සාධනයේදී අවස්ථාවලදී පමණයි. ඒකම අද අද මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙආකාරයකට. මේකට අධිකරණ අමාත්‍යතුමා සම්බන්ධ නැහැ. ඔබතුමා මේ ගැන හිතන්න එපා. නමුත් ඔබතුමා නොදනුවත්ව මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරමින් අධිකරණයට අතපෝන ආකාරය බොහොම පැහැදිලිව පිළිමනෝ යම්ම් කාරණා තුළ. අද මේ රටේ මේ ආණ්ඩුවට පක්ෂව කටයුතු කරන අයට එක් ආකාරයකටත් මේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන අයට තව ආකාරයකටත් තමයි දිවිධාකාරයකට තමයි මේ වැඩ කටයුතු කරන්නේ. අද මේ වෙනකොටත් පෞගිය සතියේ ඔබ තමුන් වහන්සේලා දැක්කා වවුනියාව දිස්ත්‍රික්කයේ අතුරුදාන වූවන් සම්බන්ධව උද්ඝෝෂණය කරද්දී කිසිදු වෙනම විදේශ විනිසුරුවන් ගේන්න ඕන කියලා. උද්ඝෝෂණය කරද්දි කිසිදු මේ රටේ ආණ්ඩුව කේර කිසිදු මැදිහත්වීමක් වෙන්නේ නැහැ. මැදිහත්වීමක් කරන්නේ නැහැ. අද මේ රටේ ශිෂ්‍යයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන මොහොතේ අදත් ලෝටස් පාරදී ඔවුන්ට පැහැර එල්ල කළා තිනවා. මේකද නීතිය සමානත්ව සමානාත්මතාවය? මේකද නීති සමානත්වය? උතුරට එක නීතියකුත් දකුණට එක නීතියකුත් ක්‍රියාත්මක වෙන්න බෑ. සියල්ලට එක නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය එකට ක්‍රියාත්මක විය යුතුයි. ඒ එක පැත්තක්. අනිත් එක්ක මේ ආණ්ඩුවට පක්ෂව සිටින අයට සහ මේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන අයට තව විදියකට සලකන ආකාරයක් තමයි තියෙන්නේ. අද ඔබ තමුන් වහන්සේලා දැක්කා පෞගිය කාලේ ඔබතුමා මේ ආණ්ඩුවට පක්ෂව සිටින අයගේ නඩුකටයුතු වලට සලකන ආකාරයත්. එයිදී ඒ ගැන මතක් වෙද්දී කතා කරද්දී ඇමරිකාවේ රාජා රාජරත්නම් ස්ටොක් මාකට් එකේ හොරකම් කරා කියලා ඇමරිකාව රජය වසර 8ක සිරදඬුවම ලබා දෙනවා. එයි ලංකා විනිමය සංචිත ප්‍රශ්නය සම්බන්ධව ලංකාවේ නියෝජිතයා විදිහට කටයුතු කරපු අපේ හිටපු මුදල් අමාත්‍ය වර්තමාන විදේශ අමාත්‍යතුමාගේ නඩු නිමිත්ත නිදොස් කොටලා වසර 2යි මාස ගානකට කලින් නිදාස් කරනවා. හැබැයි ඒක නිදොස් කොට නිදාස් කරන්නේ නැහැ. නිදාස් කරන්නේ. හැබැයි ඒ සම්බන්ධව අවශ්‍ය නම් ඒකේ තියෙන්නේ විනිමය ආගමන විනිමය පනත යටතේ ඒ මුදල් ඩික්ලෙයාර් කරපේක සම්බන්ධව වරද, තාක්ෂණික කාරණාව සම්බන්ධව වරද.
ගරු මැතිතුමා, ඒයි කාලය අවසන්යි.
මැතිතුමා තව විනාඩි දෙකක් දෙන්න.
විනාඩි 8යි.
විනාඩි දෙකක් දෙන්න. තව විනාඩියක් තියෙනවා. මට විනාඩි දෙකක් දෙන්න.
විනාඩියකින් කතාව අවසන් කරන්න.
හරි. මේ කියන්නේ මේ ආකාරයට දෙවිදි ආකාරයට වෙන්න බෑ. මේ රටේ නීතිය අරලියාගා මන්දිරින් ඉඳන් ක්‍රියාත්මක වෙන්න බෑ. මේ රටේ නීතිය සමානයි. සියලු දෙනාට එක විදිහට සැලකිය යුතුයි. මම නීතිපතිතුමත් මේ අවස්ථාවේ ඉන්නේ ඇති. ඒ නිසා අනුන්ගේ රතු පාට, නිල් පාට, කොළ පාට කණ්ණාඩි සල වලින් සලක බලන්න එපා. මේක මේ රටේ නීතිය සමට සමාන විදිහට සලකන්න අනුන්ගේ කුණුගඩවල් අදින්න අල්ලියගා මන්දිරයේ කුණුගඩවල් නීතිපති දෙපාර්තමේන්තුවේ ට්‍රැක්ටර් රෝලින් අදින්න එපායි කියන එක ඉල්ලීම කරමින් මේ රටේ නීතිය සමානව සමට සමානව සලකන්නේ කියන ඉල්ලීම කරමින් තියෙන කාල සීමාව මදි නිසා මගේ වචන ස්වල්පෙන් අවසන් කරනවා.
ස්තුතියි ගරු විජේ වික්‍රමරත්න මෙතුම්.
මූලාසන අරුඩ මන්ත්‍රී මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, මෙම සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත පිළිබඳව මම හිතන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. අපි මුලින්ම කියන්න ඕනේ මේ කාරණය පිළිබඳව නීතිය ලීගල් ඇෆෙයර්ස් සහ මීඩියා එම ආංශික කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. අපි ඉතාමත්ම පැය ගානක මං හිතන්නේ සාකච්ඡාවක් පැවැත්තුවා. අපේ අධිකරණ ඇමතිතුමත් අපේ ආරාධනය පරිදිම ස්ථානයට පැමිණිලා, ඒ වගේම සිවිල් නඩු පිළිබඳව යම් විශේෂ දැනුමක් තිබෙන අජිත් පෙරරම ඇතුමා වැනි අය සම්බන්ධ වෙලා අපි දීර්ඝ සාකච්ඡාවක් කරලා අපි සතුටුයි කියන්නේ අපි යෝජනා කරපු සමහර සංශෝධන පිළි අරන් තියෙනවා කියලා. මේ සිවිල් නඩු විධාන අනෙකුත් නඩුවල වගේම සිවිල් නඩුවල සිදුවන දීර්ඝ කාලයක සිදුවන මේ කල්යෑම පිළිබඳව, නඩු කල්යෑම පිළිබඳව අපි මම නීතිඥයෙක් වුණ දවසේ ඉඳන් කතා කරනවා. දැන් ප්‍රායෝගික පියවර කීපයක් කරගෙන තිබෙනවා. ඒ පිළිබඳව අපි රජයටත් අධිකරණ ඇමතිතුමාටත් අපි ප්‍රශංසා කරනවා. විශේෂයෙන්ම අපි හැමදාම නීතිඥ සංගමයේ දීර්ඝ කාලයක් කියා සිටපු දෙයක් තමයි මේ පූර්ව නඩු විභාග පිළිබඳව. එම නිසා ඒ පූර්ව නඩු විභාග තුලින් නොයෙකුත් විශාල කාලය නොයෙකුත් කාරණා පිළිබඳව මුලින් එකඟත්වයක් වෙන්න පුළුවන් කොහමද? නැත්නම් හැම එකක් පිළිබඳම දිගට විභාගයට යන්නේ නැතුව යම් යම් කාරණා පිළිබඳව එකඟත්වයක් ඇති කරගෙන විසඳිය යුතු කාරණා පිළිබඳව එකඟත්වයක් තබාගෙන නඩු විභාගයට යනකොට ඒ නඩු විභාගයේ ක්ෂේත්‍රය අවම කරන්නට මේ යෝජනාවෙන් මේ සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා. ඒක ඉතාමත්ම හොඳයි. එනිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ මේ පනත් කෙටුම් පතේ තිබෙන මේ ප්‍රතිපාදන පිළිබඳව, ඒ පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් වෙලත් තිබෙනවා. මම ඉල්ලා සිටින්නේ අධිකරණ ඇමතුමාගෙන් මෙය අනෙකුත් අධිකරණවලත්, විශේෂයෙන්ම අභියාචන අධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයටත් මේ ප්‍රී ට්‍රයල් හියරින් කියන සංකල්පය ආකාරයම කරන්න බැහැ. නමුත් ඒ සංකල්පය දීර්ඝ කරන්නට පිළිබඳව සාකච්ඡා කරන්නයි කියලා හිතන්නේ කියලා. මොකද අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචන අධිකරණය තද විශාල, අති විශාල ප්‍රමාදයක් තිබෙනවා. මේ ළඟදී මට නීතිඥවරයෙක් මැදි ටිකක් එච්චම ජේෂ නැති නීතිඥවරයක් කියනවා, මට නම් උසාවියට යන්න එපා වෙලා හැමදාම ගිහිල්ලා පෑ ගාණක් ඉඳලා ගෙදර යනවා, මම ඒ වෙනුවට රස්සාවක් හොයාගන්නයි හදන්නේ කියලා. ඉතින් ඒක බොහොම නරක සංඥාවක්. මෙසේ අපි ක්‍රමසහවිදි හොයාගන්න ඕනේ උසාවිවල ඉහළ අධිකරණවලත් ඇතිවන ප්‍රමාදය අවම කර ගැනීමට. ඒ වගේම සිවිල් ඇපල් සිවිල් අභියාචන අද මහාධිකරණවල ඇහෙන්නේ. සිවිල් අභියාචන වලින් එන ප්‍රමාණය, අභියාචන ප්‍රමාණය ශ්‍රේෂ්ඨාධිකරණයට එන ප්‍රමාණය අති විශාලයි. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ වර්ක් ලෝඩ් එක වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් කාලය පැමිණ තිබෙනවා මේ මහාධිකරණවල ඇපල් ඇසිය යුතුද කියලා, අභියාචන ඇසිය යුතුද නැද්ද තවදුරටත් කියලා. මම හිතන්නේ මම යෝජනා කරන්න, මම දන්න මේ පිළිබඳ සාකච්ඡාවක් කියලා තියෙනවා. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු සංඛ්‍යාව වැඩි කරලා අභියාචනාධිකරණය සෑම පළාතකම රැස් වෙලා එම බලතල අභියාචනාධිකරණයට දෙන්න. වඩා හොඳයි මහාධිකරණය සීමා කරන්නට මූලික අධිකරණයක් ලෙස කටයුතු කිරීමට කලින් වගේ අපරාධ නඩු පමණක්. එයින් අපරාධ නඩු විසඳීමත් ඉක්මන් වෙනවා. එම නිසා මම හිතන්නේ අපි අද සාකහිත විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන කතා කරන නිසා අභියාචන අධිකරණයට මේ බලය නැවත දීම මම හිතනවා අපි බරපතල ලෙස සාකච්ඡා කළ යුතුයි. එසේම පළාත්බදව මහාධිකරණයේ අභියාචන අධිකරණයේ රැස් වෙනවනම් පළාත්බද රැස් වුණත් එක තනි ශ්‍රී ලංකාවේ එකම අභියාචන අධිකරණයේ වෙනත් විනිශ්චයාසන ලෙස එසේ කරන්නේ විශේෂයෙන්ම මූලික අයිතිවාසිකම් වැනි කාරණා පිළිබඳ බලතල ඉතාමත්ම පහසුවෙන් අභියාචන අධිකරණයට දෙන්නට පුළුවන්. හැබැයි විනිශ්චකාරෝගේ සංඛ්‍යාව වැඩි කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය සංඛ්‍යාව විනිශ්චකාරවරු සංඛ්‍යාවත් අඩු වශයෙන් අවුරුදු 15කට මේ සංඛ්‍යාව 15කටවත් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මේ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම යන වයස 65යි සහ 63යි. ශ්‍රේෂ්ඨාධිකරණයේ 65යි, අභියාචන අධිකරණයේ 63යි. මම හිතන්නේ අපි කාලය පැමිණ තිබෙනවා අධිකරණ මෙතුමනි අපි මේ පිළිබඳව නැවත සමාලෝචනයක් කරන්න. මොකද අපි දන්නවා සමහර ඉතාමත්ම හොඳ විනිශ්චකාරවරු, මේ තවදුරටත් වැඩ කරන්න පුළුවන් විනිශ්චකාරවරුන් විශ්‍රාම අරන් යන තත්ත්වය තවත් අවුරුදු දෙකකින් පමණ වැඩි කාලයක් දෙන්න පුළුවන් නම් උන්ගේ සේවය ලබා ගන්නට පුළුවන් තවදුරටත්. අනිතක එක් ප්‍රශ්නයක් තමයි මේ අභියාචන අධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු සමහර විට බැරි වෙනවා තමන් අහපු නඩු ඔක්කොම වල නඩු තීන්දුව දෙන්න. සමහර විට නොයෙකුත් හේතු නිසා ඇදිලා ගිහින්. සමහර විනිශ්චයකාරවරු විශ්‍රාම ගිහිල්ලා තියෙනවා, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ අභියාචන අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා නඩු සිය ගාණක්. අභියාචන අධිකරණයෙන් උදාහරණ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය විනිශ්චයකාරවරු නඩු 100ක් නඩු තීන්දුව දෙන්න නැතුව ගිය අවස්ථාව. සමහර ඉතාමත්ම හොඳ විනිශ්චයකාරෝ. ඉතින් මේවට ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නත් ඕනේ. විශේෂයෙන්ම විශ්‍රාම යන වෙලාවේ මම හිතන්නවා විශ්‍රාම ගියත් අපිට ව්‍යවස්ථාවකින් ප්‍රතිපාදනයක් හදන්න පුළුවන්. ඒ විශ්‍රාම යන නිශ්චකාරතුමාට තව මාස 3ක් දෙන්න. නඩු අහන්න නෙවෙයි, නඩුවල තීන්දුව දෙන්නට. ඒකට විශේෂ ප්‍රතිපාදන දීලා ඒ විදිහට කටයුතු කිරීමට මම හිතන්නවා අපිට සිදු වෙනවා. අපි මේ පිළිබඳ සලකිල්ලට භාජනය කිරීම මම හිතන්නේ උචිතයි කියලා, මේ කාලෝචිතයි කියලා. ඒ වගේම දැන් නඩුවලට විශේෂයෙන්ම අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කල්යන්න එක හේතුවක් තමයි පාර්ශ්වකරයන් මැරුණාම නැත්නම් එහෙම නැත්නම් වෙනස් වුණාම ශීර්ෂය වෙනස් කරන්නට ඕනේ. දැන් මූලිකාතිවාසිකම් වල නඩුවල සමහර මගේ එක නඩුවක් තිබෙනවා මා පෙනී සිටි මම හිතන්නේ ඒ කාලේ විජේදාස රාජපක්ෂ අපේ අමෙතුමතේ මට විරුද්ධ හිටියේ නඩුවේ තාම ඒ නඩුව යනවා කොළඹ මේ බස්නාහිර පළාතේ මා මේ අමාත්‍ය මණ්ඩලයට විරුද්ධව හැම නඩු දිනේටම යනකොට එක්කෝ ඇමතිවරයා වෙනස් වෙලා එක්කෝ විනිශ්චක මේ ඔහුගේ විෂය වෙනස් වෙලා එහෙම නැත්නම් නිලධාරියෙක් වෙනස් වෙලා හැමදාම කල් යනවා ඒක නිසා නමුත් මේකට ප්‍රතිපාදන දාන්න පුළුවන් නීතියක් මගේ මං හිතන්නේ මේ සුප්‍රීම් ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති හදනකම් ඉන්නේ නැතුව මම යෝජනා කරන්නේ අපි නීතියක් මගින් ගේමු ඒ වගේ වෙලාවට විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය කැබිනට් මණ්ඩලයේ ඉන්න 50 දෙනාම නම් කරන්න අවශ්‍ය නැහැ ශීර්ෂයේ යම් කිසි විශේෂ නීතියක් නීතිය මගින් කියනවා නම් එහෙම කැබිනට් මණ්ඩලයේ ලේකම් නම් කෙරුවාම ඇති එහෙම නැත්නම් නිල බලෙන් නම් කෙරුවාම ඇති එහෙම නැත්නම් පළාත් බද අමාත්‍ය මණ්ඩලයේ තිබෙනවා නම් එහි ලේකම් නම් කෙරුවාම ඇති ඒ වගේ ක්‍රම සාවිධි හොයා ගන්නට ඕනේ අභියාචනාධිකරණයේ ඒ ප්‍රශ්නේ එක්තරා විදිහට විසඳලා තියෙනවා රීති මගින් කියලා තියෙනවා රාජ්‍ය නිලධාරියෙක් ඉවත් වුණාට පස්සේ ආදේශ කරන්න නැතුව ඉදිරියට යන්නට පුළුවන් කියලා නමුත් හුඟක් වෙලාවට ඒක කෙරෙන්නේ නැහැ මං හිතන්නේ ඒ පිළිබඳව අපිට සලකා බැලිය යුතුයි ඒ පිළිබඳව කියලා ඊළඟට නඩු කැඳවන නඩු අවස් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව කැඳවන්නත් විනිශ්චයකරුවෝ දෙදෙනෙක් ඉන්න ඕනේ අභියාචනාධිකරණය නම් එක්කෙනෙකුට පුළුවන් නමුත් සමහර නඩු අහන්න බෑ අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නිසා කියන්නේ නඩුවට දින දෙන්නටත් නඩුවට අලුත් දිනයක් දෙන්න හොඳටම දන්නවා මේ නඩුව කල් යන නඩුවක්. නමුත් අලුත් දිනය ගන්නටත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නීතිඥවරු එතන රස්තියාදු වෙන්න ඕනේ අර විනිශ්චයකාරවරුත් මුළු රෝල් එක දිගටම යන්නට ඕනේ. ඒ නිසා එවැනි දේවල් අනිකුත් රටවල අපි දන්නවා මාස්ටර් ඔෆ් රෝල්ස් කෙනෙක් ඉන්නවා. ඒ එතුමා එන්නේ නැහැ විනිශ්චයාධිකාරි විනිශ්චය සභාවට එන්නේ නැහැ වෙනම තැනක ඉඳන් ඒ කටයුතු කරනවා. ඒ සඳහා හැබැයි ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් කරන්න සිදු වෙනවා. මම හිතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කම් කරන ගැන හිතන කාලේ අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. ඊළඟට විනිශ්චයකාරවරුන් පිළිබඳවද මන්ත්‍රීතුමනි ගරු මන්ත්‍රීතුමනි මම හිතන්නේ විනිශ්චයකාරවරුන් පත් කරන වෙලාවේ විශේෂයෙන්ම ඉහළ අධිකරණ වලට පත් කරන වෙලාවේ වැඩි කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩිම අපි කවුරුත් එකඟයි වැඩිම විනිශ්චයකාරවරුන් පත් කළ යුත්තේ පහළින් උසස් වීම මාර්ගයෙන්. නමුත් ඒ වගේම පුද්ගලික අංශය පුද්ගලික නීතිඥවරුන්ටත් ඉඩක් තිබිය යුතුයි සාධාරණ ඉඩක් විනිශ්චයකාරවරුන් හැටියට අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මහාධිකරණයට යන්නට. එක්තරා ඉඩක් ලැබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ට නමුත් පුද්ගලික නීතිඥවරුන්ට ලැබෙන ඉඩකඩ ඉතාමත්ම සීමා සහිතයි. ඊළඟට ප්‍රොමෝෂන් හැම විනිශ්චයකාරවරුන් ඉහළට යන්නට ඕනේ කාලය ගතවීමෙන් පමණක් නෙවෙයි ඔවුන්ගේ දක්ෂකම් පිළිබඳ මැනීමක් කරන්න ඕනේ. කොච්චර නඩු තීන්දුව ලියලා තියෙනවද කොච්චර නඩු තීන්දුව ලියන්නේ නැතුව ඊළඟ උසාවියට ගියාද එහෙම නැත්නම් ඔවුන්ගේ නඩු තීන්දුව කොච්චර සියයට ප්‍රමාණයක් ඉහළ අධිකරණ විසින් වෙනස් කරනවද ඉතින් එවැනි විනිශ්චයකාරු කවුරු හරි විනිශ්චයකාරයෙක් ඉන්නවා නම් ඔහුගේ හෝ ඇයගේ නඩු දිගටම ඉහළ අධිකරණ විසින් ප්‍රතිශෝධනය කළා තිබෙනවා නම් වෙනස් කළා තිබෙනවා නම් එහෙමනම් ඔහුගේ හෝ ඇයගේ කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මිසක් මෙරිට් ෆැක්ටර් එක අපි ගන්න සැලකිල්ලට ගත යුතුමයි ඉහළට මේ ප්‍රොමෝෂන්ස් දෙනකොට. අනිත් එක තව එක කාර්යයක් මතක් කරන්න ඕනේ මේ විනිශ්චයකාරවරුන්ට විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ට මම යෝජනා කරන්නේ මුලාසනාරු උඩ මන්ත්‍රීතුමනි ඔවුන් විශ්‍රාම ගත්තට පස්සේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප සමාන විය යුතුයි කියලා සේවයේ යෙදී සිටින විනිශ්චයකාරවරයෙක්ගේ පඩියට. මොකද එහෙම නැත්නම් අපි දකිනවා නොයෙකුත් වෙනත් කාරණා වෙනත් වැඩවලට මේ විනිශ්චයකාරවරු යෙදෙන අවස්ථාවල් තියෙනවා. ඒක හොඳයි කියලා මම හිතන්නේ. ඒ වගේම තව එක නරක ප්‍රවණතාවයක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට ඉඩද ලැබෙනවා. වෙනත් රටවල ගිහිල්ලා ඒ රටවල අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන්නේ. ඒ සඳහා මොකද අපේ රටේ ව්‍යවස්ථාව යටතේ දියුරුම් දීලා තියෙන විනිශ්චයකාරවරු විශේෂයෙන් උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් වෙනත් රටවල ගිහිල්ලා ඒ රටේ ව්‍යවස්ථාව යටතේ දියුරුම් දීලා ඒ රටේ විනිශ්චයකාරවරුන් හැටියට කටයුතු කිරීම කියන්නේ විනිශ්චය රටවල් දෙකක විනිශ්චකාරෝන් හැටියට කතු කිරීම සුදුසු නැහැ. මම හිතන්නේ ඒක අපි ඒ ප්‍රැක්ටිස් එක නැවැත්විය යුතුයි. මම විරුද්ධ නැහැ අපේ විනිශ්චකාරවරු ගිහිල්ලා එක්සත් ජාතීන්ගට සංවිධානයට සම්බන්ධ විනිශ්චය අධිකාරියක වැඩ කරනවා. ඒක වෙනම කතන්දරයක්. අපි දන්නවා එක කාලයක් විනිශ්චකාරවරු ගියා ෆිජි රටේ. එක කාලයක් ෆිජි රට පොදුරාජ මණ්ඩලයෙන් බැහැර කරලා තිබෙන කාලේ අපේ විනිශ්චකාරවරු යනවා සේවය කරන්නට ෆිජිට, ෆිජි රටට. එහි ඒ කාලේ තිබුණේ මිලිටරි ආණ්ඩුවක්. වීසා එක ගන්න බෑ. වීසා ඕස්ට්‍රේලියාව හරහා ඕන්ට වීසාවත් දුන්නේ නැහැ. එම නිසා වෙනත් නොයෙකුත් මාර්ගවලින් ඔවුන් ගියා ෆිජි රටට. මම හිතන්නේ ඉතාමත්ම අයහපත් තත්ත්වයක් ඒක. එම නිසා අපේ විශේෂයෙන්ම අපේ උපරිමාධිකරණවල බිරින්න විනිශ්චකාරවරු විනිශ්චකාරු හැටි වැඩ කරනවා වැඩ කළ යුත්තේ අපේ රටේ පමණයි. නිසා ඒ පිළිබඳව නැවත සලකා බලන්නට අවශ්‍යයි කියලා මම හිතනවා. අවසාන වශයෙන් මට මීට කලින් කතා කරපු චන්ද්‍රසිරි ගදජීර මන්ත්‍රීතුමා ඉතාමත්ම වැදගත් කාරණයක් සඳහන් කෙරුවා. මේ ඔක්කොම හොඳයි, එතුමා මතකරපු ප්‍රශ්නය තමයි මේ ඔක්කොම හොඳයි. මේ රටේ මූලික නීතිය පිළිබඳවද එතුමා මතක් කරලා දුන්නා. මේ යම් යම් විශේෂ නීති පිළිබඳව වෙනස්කම් කරලා දියුණු කරන්න පුළුවන්. මූලික නීතිය හදන්න නැතුව කිසි දෙයක් කරන්න බැහැ. මෙමුසා විශේෂයෙන් මෙතුමා සඳහන් කෙරුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ තියෙන වැදගත්කම එතුමා සඳහන් කෙරුවා. ඒක අවධානය කරුවා. මම ඉතාමත්ම සතුටු වෙනවා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ගජදීර මහත්තුමා. අපි දන්නවා ඒ පක්ෂයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ලෙස ඉතාමත්ම ධනාත්මකව බලන පක්ෂයක්. එම කාරණයේ වැදගත්කම ද අවධාරණය කරනවා. මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැවතත් විජේ දස රාජපක්ෂ ඇමතුමාටත්, එතුමාගේ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහත්තුමාටත් එතුමාටත් ප්‍රශංසා කරමින් මේ අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවෙන ප්‍රමාදයන් ඉදිරියේදී තවත් අවම කිරීමට අපිට ඉඩ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මං ඉදිරිපත් කරපු මම මේ සංශෝධනයට පරිබාහිරව ගණනාවක් කරුණු ඉදිරිපත් කෙරුවා. ඒ බා අධිකරණ අමාත්‍යාංශයේ අවධානයට යොමු වේවා කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. මොනපලි ශ්‍රී ස්කන්ධ රස.
குடியியல் நடவடிக்கை முறை சட்டக்கோவை திருத்தம் தொடர்பாக இன்றைய விவாதத்திலே உரையாற்றுவதற்கு சந்தர்ப்பம் தந்தமைக்கு முதலில் நன்றியை தெரிவித்துக் கொண்டு, குடியியல் நடவடிக்கை முறை என்பது என்னத்தை உணர்த்துகின்றது என நாம் நோக்குகின்ற பொழுது, நாட்டிலே வாழ்கின்ற ஒவ்வொரு பிரஜையும் ஒரு நல்லிணக்கத்தோடு நல்ல சூழலோடு அவன் வாழக்கூடிய ஒரு இயல்பான நடவடிக்கைகளை ஏற்படுத்துகின்ற வகையிலே அரசு சட்டங்களை ஆக்க வேண்டும், நீதிகளை நிலைநிறுத்த வேண்டும் என்பதுதான் இதன் ஊடாக எதிர்பார்க்கப்படுகின்ற ஒரு முக்கிய விடயமாக அமைந்திருக்கின்றது. அந்த வகையிலே இந்த குடியியல் நடவடிக்கைகளை சரியான முறையிலே வழிநடத்துவதற்கென இந்த அரசினாலே அடிமட்ட கிராம மட்டத்திலிருந்து தேசிய மட்டம் வரை அதை சரியான முறையிலே கொண்டு நடத்துவதற்காக பல்வேறு விதமான நடவடிக்கைகள் எடுக்கப்பட்டிருக்கின்றது என்பது உண்மை. அந்த வகையிலேதான் கிராம மட்டத்திலே மக்களை குழுக்களாக ஒன்றிணைத்து அங்கு நடைபெறுகின்ற சரியான ஒரு வாழ்க்கை முறையை கண்காணிப்பதற்கென பல குழுக்கள் அமைக்கப்பட்டிருக்கின்றது. இது அடிமட்ட கிராம மட்ட குழுக்கள். இதில் கிராம அபிவிருத்தி சங்கத்திலிருந்து போலீஸ் குழு என்று அமைக்கப்படுகின்ற பல்வேறு குழுக்களை நாம் குறிப்பிட முடியும். இதனை விட பிரதேச மட்டத்திலே மத்தியஸ்தர் சபை அமைக்கப்பட்டு அந்த பிரதேசத்தில் ஒவ்வொரு மாவட்டத்தில் உள்ள பிரதேச செயலக பிரிவுகளிலே நடைபெறுகின்ற குடியியல் நிலைமைகள் எவ்வாறு காணப்படுகின்றது, அது நீதியான முறையில் இருக்கின்றதா, குற்றம் செய்தவர்களுக்கு தண்டனை வழங்கப்பட வேண்டும், அங்கு நீதி நிலைநிறுத்தப்பட வேண்டும் என்ற வகையில் தெரிவு செய்யப்பட்ட அந்த பிரதேசத்திலே நல்ல அபிமானம் உடையவர்களை குழுவாக அமைத்து மத்தியஸ்த சபை இயங்கி வருகின்றது. இதைவிட மாவட்ட மட்டத்திலே நீதிமன்றங்கள் அமைக்கப்பட்டு மக்களுக்கு நீதி வழங்குவதற்காக மக்களது குடியியல் நிலைகளை கண்காணிப்பதற்காக சேவைகள் வழங்கப்படுகின்றது. இவ்வாறு கிராம மட்டம் தொடக்கம் நீதிமன்றங்கள் பலவாறு அமைக்கப்பட்டு தேசிய மட்டம் வரை மக்களை பாதுகாப்பதற்கென சட்டங்கள் நீதிகள் நியாயங்களை எவ்வாறு வழங்க வேண்டும் என்று பல அதிகாரிகளை நியமித்து அதற்கென பெருந்தொகை பணத்தை செலவழித்து இந்த அரசாங்கமானது செயற்பட்டு வந்தாலும் தேசிய மட்டத்திலே இது சரியாக நடைமுறைப்படுத்தப்படுகின்றதா, தேசிய மட்டத்திலே இது சரியாக சகல இடங்களிலும் செயற்படுத்தப்படுகின்றதா என்பது கேள்விக்குறியாகத்தான் அமைந்திருக்கின்றது. குறிப்பாக யுத்தம் நடைபெற்ற வடக்கு கிழக்கு மாகாணங்களிலே அந்த யுத்தம் முடிவுக்கு கொண்டு வரப்படும் வரை 30 வருட காலமாக அங்கு குடியியல் நிலை இயல்பாகவே இருந்தது என்றுதான் கூற வேண்டும். அந்த யுத்த காலத்திலே மக்களது இயல்பு வாழ்க்கையை பாதிக்கின்ற வகையில் செல் வீச்சுக்கள் குண்டு வீச்சுக்கள் குண்டு வைத்து தகர்க்கின்ற போன்ற நடவடிக்கைகள் நடைபெற்றதே தவிர குடும்ப மட்டத்திலிருந்து சமூக மட்டம் வரை அங்கு இயல்பான ஒரு வாழ்க்கை நிலைதான் இருந்தது. இதனை இந்த யுத்த பூமியிலே பிறந்து வாழ்ந்து வளர்ந்து மீண்டும் அங்கு வாழ்ந்து கொண்டிருப்பவள் அதை நேரடியாக அனுபவித்துக் கொண்டிருப்பவள் என்ற அந்த உரிமையோடு நான் இந்த உயரிய சபையிலே கூறுகின்றேன். அந்த யுத்தம் முடிவுக்கு கொண்டு வரப்படும் வரை அந்த யுத்த பூமியிலே அங்கு ஒரு இயல்பான சூழல் காணப்பட்டது என்பதற்கு ஆதாரம் அங்கு வாழ்ந்த பெண்களுக்கு கிடைத்த பாதுகாப்பு. அந்த பிரதேசங்களில் குழந்தையிலிருந்து கிழவி வரை அங்கு பாதுகாப்பாக இருந்தார்கள். நட்டு நடு நிசையில் கூட 18 வயது குமரி நடுத்தெருவிலே தன்னந்தனியே செல்கின்ற பொழுது அவளுக்கு அங்கு பாதுகாப்பு கிடைத்தது. ஆனால் இந்த யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டதன் பின்பு தொட்டிலில் கிடத்தப்படுகின்ற குழந்தையிலிருந்து தன்னந்தனியே வீட்டில் இருக்கின்ற கிழவிக்கு கூட இன்று பாதுகாப்பு இல்லாத நிலை காணப்படுகின்றது. இந்த நிலையில் இந்த குடியியல் நடவடிக்கை சட்டம் கோவை என்ன நடவடிக்கையை எடுக்கப் போகின்றது என்பதனை நான் இங்கு ஒரு கேள்வியாக முன்வைக்க விரும்புகின்றேன். இந்த இடத்தில் கௌரவ நீதி அமைச்சர் அவர்களிடம் நான் ஒரு கோரிக்கையை விடுக்க விரும்புகின்றேன். இந்த பெண்களை மேலும் அவலத்துக்கு உட்படுத்துகின்ற வகையில் இந்த யுத்தத்திலே தோற்றுப்போன இழந்து போன இந்த பெண்களை ரெண்டு பிள்ளைகளோடு அல்லது மூன்று பிள்ளைகளோடு தன்னந்தனியே விட்டுவிட்டு ஆண்கள் சோறு வாழ்க்கை வாழ்கின்றார்கள். இந்த ஆண்களுக்கு எதிராக இந்த பெண் நீதிமன்றத்திலே நீதி கேட்டு செல்கின்ற பொழுது அங்கு வழக்குகள் விசாரிக்கப்படுகின்றது, பிடியாணை பிறப்பிக்கப்படுகின்றது. ஆனால் அந்த ஆண் அங்குள்ள போலீஸ் அதிகாரிகளது துணையோடு அவர்கள் ஒளிவு மறைவாகி விடுகின்றார்கள். அவர்கள் பிடிக்கப்படுவதில்லை. இந்த இடத்திலே இந்த சோறு வாழ்க்கை வாழ்கின்ற ஆண்களுக்கு எதிராக அவர்களுக்கு தண்டனை வழங்கக்கூடிய வகையில் நேரடியாகவே அவர்களுக்கு தண்டனை வழங்கக்கூடிய வகையில் சட்டமாக்கப்பட வேண்டும். இது மட்டுமல்ல, இந்த யுத்தத்திலே தோற்றுப்போன அந்த பூமியிலே வேலியே பயிரை மேய்வது போல் பாடசாலைக்கு செல்கின்ற பிள்ளையை அந்த பாடசாலை அதிபர் அல்லது ஆசிரியர் துஷ்பிரயோகத்துக்கு உட்படுத்தப்படுவது கண்கண்ட உண்மைகளாக பல விடயங்கள் அங்கு நடந்தேறி வருகின்றது. அந்த வேளையிலே அந்த அதிபரோ அல்லது ஆசிரியரோ அந்த பாடசாலை கல்வி நிலையத்துக்களாலே விசாரணைக்கு உட்படுத்தப்படுவது உண்மை. ஆனால் அதன் பின்பு அந்த ஆசிரியர் அல்லது அதிபர் ஒன்றில் அவர் வலயத்திற்கோ அல்லது மாகாண மட்டத்திற்கோ மாற்றல் ஆகி செல்கின்றார் அல்லது அதனை விட பின்தங்கிய ஒரு கிராமத்துக்கு மாற்றலாக்கப்படுகின்றார். இந்த இடத்திலே இவர்களுக்கு முதலில் மாற்றலாகப்படுகின்ற பொழுது ப்ரமோஷன் அவர்களுக்கு இன்னும் ப்ரமோஷனை கொடுக்கப்படுகிறதா, அல்லது பின்தங்கிய கிராமத்துக்கு மாற்றப்படுகின்ற பொழுது வாய் பேச முடியாத, வெளியிலே கதைக்க முடியாத, மிகவும் பின்தங்கின குடும்பங்கள் உள்ள பிரதேசங்களிலே நீ போய் உன்னுடைய வேலையை இன்னும் வளர்த்துக்கொள்ள என்று சேர்ந்து அனுப்பப்படுகிறார்களா? இவ்வாறாக நல்லொழுக்கத்தை, இந்த எதிர்கால ஒரு நல்ல சந்ததியை உருவாக்க வேண்டிய அந்த குருவானவர்களே இந்த பெண் பிள்ளைகளை துஷ்பிரயோகத்துக்கு உட்படுத்துகின்ற பொழுது இவர்களது பதவியை வெறுதாக்கி இவர்களுக்கு கடும் தண்டனை கொடுத்து அவர்களை அந்த இடத்திலே இருந்து அப்புறப்படுத்தி ஏனியவர்களும் அவ்வாறான ஒரு கொடுமையான முயற்சிகளில் ஈடுபடாதவாறு தண்டனை கொடுக்கக்கூடிய சட்டங்களை உருவாக்குகின்ற பொழுதுதான் இந்த குடியியல் நடவடிக்கை முறைகளில் ஒரு இயல்பான நிலையை ஏற்படுத்த முடியும். இதனை விட அந்த யுத்த காலத்திலே எமது பகுதிகளில், அந்த வடக்கு கிழக்கு பகுதிகளில் நிர்வாகம், சிவில் நிர்வாகம் இல்லாத நிலையில் கூட அங்கு சட்டம் ஒழுங்கு என்பன மிகவும் நியாயமாக இருந்தது. ஆனால் இந்த யுத்தத்தின் பின் அங்கு ஆரம்பிக்கப்பட்ட அளவு கணக்கட்ட மதுபால சாலைகள் இந்த மக்களை மிகவும் ஒரு பிழையான வழிக்கு, குறிப்பாக இளைஞர்களை மிகவும் ஒரு பிழையான வழிக்கு இட்டு செல்கின்ற ஒரு நடவடிக்கையாக காணப்படுகின்றது.
இந்த
இதனை விட இந்த யுத்தத்திலே தோற்று போயிருக்கின்ற, கணவரை இழந்து போயிருக்கின்ற இந்த பெண்கள் அரச அதிகாரிகளிடம் அல்லது அரச திணைக்களங்களுக்கு சேவைகளை பெறச் செல்கின்ற பொழுது அங்கு பாலியல் லஞ்சம் கேட்பது என்பதும் ஒரு நடைமுறையாக பின்பற்றப்பட்டு வருகின்றது. இவை கண்டுபிடிக்கப்படுகின்ற பொழுதும் அவர்கள் காப்பாற்றப்படுவது என்பது ஒரு இயல்பு நடவடிக்கையாக இருக்கின்றது. இவ்வாறான யுத்தத்திலே தோற்றுப்போன மக்களை மேலும் நோகடிக்கின்ற வகையிலே செயற்படுத்தப்படுகின்ற அல்லது அதற்காக ஒத்துப்போகின்றவர்களை சட்டத்தின் முன் நிறுத்தி அவர்களுக்கு சரியான முறையில் தண்டனை வழங்கப்படுவதற்குரிய சட்டங்கள் ஆக்கப்பட வேண்டும். இதனை விட மக்களை பாதுகாப்பதற்கென உருவாக்கப்படுகின்ற அந்த நீதிமன்றங்களின் உத்தரவுகளை மீறுகின்ற செயற்பாடுகள் முல்லைத்தீவு மாவட்டத்திலே நடைபெற்றிருக்கின்றது. உதாரணமாக முல்லைத்தீவு மாவட்டத்திலே கடற்தொழிலில் ஈடுபடுகின்ற இரு பகுதியினர், அங்கே நிரந்தரமாக வாழ்ந்து மீள்குடியேறி வாழ்ந்து கொண்டிருப்பவர்களுக்கும் தென்பகுதியிலே இருந்து வந்து சட்டத்துக்கு முரணான வகையில் மீன்பிடிப்பவர்கள் ஆகிய இரு பகுதியினரையும் அந்த மீன்பிடிக்கின்ற துறையினுள் உள் செல்ல வேண்டாம் என்று நீதிமன்றம் அதற்கான தீர்ப்பை வழங்கி இருந்தும் அதை மதிக்காது ஏனைய தென்பகுதியில் இருந்து வந்தவர்கள் அந்த மீன்பிடியில் தொடர்ந்து ஈடுபட்டு கொண்டிருக்கின்றார்கள். கொக்குளாய் பகுதியிலே தனிப்பட்ட உறுதி காணியுடைய ஒருவரது காணியில் புத்தர் சிமிழை அமைக்கப்படும் பொழுது அங்கு அந்த சிலை கட்டுதலை நிறுத்த வேண்டும் என்று நீதிமன்றம் உத்தரவிட்டும் அது மதிக்கப்படவில்லை. இந்த இடத்திலே இந்த நீதி எங்கு செல்கின்றது? இந்த நீதி சரியாக சகல பிரஜைகளுக்கும் வழங்கப்படுகின்றதா என்ற ஒரு கேள்வியை நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். ஆகவே இந்த மக்களை பாதுகாக்கின்ற வகையில், மக்களுக்கு சரியான நீதியை வழங்குகின்ற வகையில், அவர்களை மேலும் துன்பப்படுத்தாத வகையில் இந்த நீதிகள் வழங்கப்பட வேண்டும். அரசியல் கைதிகளாக தொடர்ந்து வைக்கப்பட்டிருக்கின்ற எமது பிள்ளைகள் உணவு கொடுத்தோம், உறையில் கொடுத்தோம் என்ற ஒரு குற்றத்திற்காக தாம் ஏன் சிறையில் வைக்கப்பட்டிருக்கின்றோம் என்பது கூட தெரியாமல் தொடர்ந்து அரசியல் கைதிகளாக வாடி வருகின்றார்கள். ஆனால் பெரும் முதலைகள், பெரும் குற்றம் செய்த முதலைகள் எல்லாம் தப்பித்து தங்களுடைய அரசியல் லாபம் கருதி அவர்களை பாதுகாப்பதும் அவர்களை இந்த நீதி நியாயத்துக்கு உட்படுத்தாமல் இருப்பதும் இந்த அரசு தொடர்ந்து செய்து வருகின்ற ஒரு அநியாயமாகவே காணப்படுகின்றது. எனவே இந்த குடியியல் நடவடிக்கை முறை சட்டக்கோவையிலே இவ்வாறான மாற்றங்கள் ஏற்படுத்தப்படுகின்ற நீங்கள் எந்த செக்ஷனில் எந்த மாற்றத்தை ஏற்படுத்தினாலும் மக்களுக்கு ஒரு இயல்பான வாழ்க்கை சூழலை ஏற்படுத்தக்கூடிய வகையிலே உங்கள் சட்டக்கோவைகளை ஆக்கி அதில் திருத்தங்களை ஏற்படுத்தும் வரை இந்த நாட்டிலே நீதி நிலைநடத்த முடியாத ஒரு விடயமாகவே அமையும் என்று கூறி நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ. கரு திலக் மார்பன் அமித்துமா.
கருவா உங்கள் அசரார் உட மந்திரிதுமனி அதை வாங்கி தன்னை இத்தாமத்ம வெதகாத்த பணத்தமை சங்சோதனைகள் அக்கரில் மே கரு சபாவிதை எதிர்பார்க்கல தியன்னே முகத சிவில் நடுவிதான சங்கிரக கீர பணத்தை வங்கி தண்ணி லங்காவி தீர பணத்தோனையும் விதா இத்தாமல் பெரணிம பணத்தான் மே பணத்தின் தம ஒக்கோம சிவில் நடுப்பிலி பதவத்தியான ஒக்கோம விதிவிதான பாலனை பெண்ணு மே மே பணத்தை தீர விதிவிதான பிரகாரமாய் நமூ தவாசனாவகட்டவாக அப்பட மே அவுருது காணா திசே மே பணத்தை கிரியாத்மக கிரிமேதி அப்பட தகிண்டல முடிது அத்தமாய் மே பணத்தை சாம சிதுவெண்ட புழுவாங் அசாதாரணக்கட்டம விதிவிதான அத்துல்கல்ல தீரமா யம் கிசி நடுவாக் விபாக கிரிமேதி அத்திவெண்ட புழுவாங் இது ஏ ஹேத்துவ நிசாம மேக அத்வாசேம யுக்திய இஷ்டகிரிமட்ட ம சாதனலத பணதாக் பவின்ம யுக்திய இஷ்டகிரிமேதி மே பணத்தை வாவித்தியட கண்ண விட බොහෝම ප්‍රමාදයන් ඇති වෙන එක බලක්වන්න පුළුවන්කමක් නැහැ. මොකද මීට වඩා අපට මේ පනතේ තියෙන මේ විධිවිධාන නැතුව කෙටි ක්‍රමවලින් මේ ක්‍රමවේදයන් පාවිච්චි කරලා ඊටන් අපේ පුරවැසියන්ගේ මේ නීති කටයුතු විසඳන්න ගියොත් එහෙම කාර්යය මං හිතන්නේ ලොකු අසාධාරණ වලට ලක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක මං හිතන්නේ මේ පනත සංශෝධනයට ලක් කිරීමට හුඟක් විශාරදයන් බොහොම පැකිලිමක් දක්වපු පනතක් තමයි මේ පනත. ඒ වගේම තමයි සාක්ෂි ආඥා පනත අපරාධ මේ නඩු විධාන සංග්‍රහය වගේ ඔය පනත් ඒවැ දුර්වලකම් තිබුණට ඒ දුර්වලකම් ඇත්ත වශයෙන්ම නීතිය නීති සංශෝධන මගින් නිවැරදි කිරීමට බොහොම පැකිලිමක් අපේ නීති විශාරදයෝ හැම වෙලේම දක්වලා තියෙනවා. ලංකා විතරන්නේ මේක පිටරටවල වුණත් ඒගොල්ලන්ගේ ඒ උදවියගේ තියෙන ඔය පනත් ආවට ගියාට සංශෝධනයට ලක් කරන්නේ නැහැ. හැබැයි මේ පනතේ මට දැන් පේනවා මේ කරලා තියෙන මේ මේ කරන්ට යදෙන මේ සංශෝධන ඉතාමත්ම වැදගත් කාලෝචිත සංශෝධන කියලා හිතා. මොකද ඉස්සෙල්ලාම අපට ඉස්සෙල්ලාම මේ පනත මගින් పూర్ව නඩු විභාගයක් පිළිබඳව විධිවිධානයක් සකස් කරලා තියෙනවා. ඒ పూర్ව නඩු විභාගයේදී නඩු විභාගයට ඉස්සෙල්ලා ඒ නඩු විභාගයේදී මතුවෙන යම් යම් ගැටලු තියෙනවා නම් ඒවා කඩිනමින් යම්කිසි විසඳුමක් ලබා ගැනීමට යම්කිසි විසඳුමක් ඒ කියන්නේ ඒක निराකරණය කිරීමේ වැඩපිළිවෙලක් තමයි මේ పూర్ව නඩු විභාගය මගින් කරන්න යෙදෙන්නේ. ඉතින් ඒක මං හිතන්නේ ඉතාමත්ම යෝග්‍ය වෙනවා. මොකද ඒ වගේ పూర్ව නඩු විභාගයක් තිබුණු අවස්ථාවකදී නඩුව ගන්නකොට විභාගයට ගන්නකොට ඒකේ තියෙන පොඩි පොඩි ඔය සුළු සුළු වැඩ 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 කොටසවල් ඔක්කොම ඉවර වෙලා හිටන් තමයි කෙලිම නඩුව විභාගයටම ගෙනෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක මේක හරියාකාරව කරනොත් එහෙම කාර්යය මේක ඉතාමත්ම වැදගත් මේ වැඩ ඵලදායි සංශෝධනයක් හැටියට මට දකින්න පුළුවන්. ඊළඟට මට දැකලා තියෙනවා ස්වාමීනි මේ මේ ගරු මූලාසන උඩ මන්ත්‍රීතුමනි මේ පනතේ තවත් තියෙනවා මේ නඩුව පැමිණිලි කරන පාර්ශ්වයට පුළුවන් ඒ පාර්ශ්වය යම් දාක මැසි මරණයටපත් වුණාට පස්සේ ඒ නඩුව ගෙනියන්න නියෝජිතයෙකු පත් කරන්න. ඉතින් ඒකත් මම හිතන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද දැන් අපි දැකලා තියෙනවා මේ මුගක් නඩුවල පා මේ නඩුව පැවරූ ඒ පාර්ශ්වකාරයා මේ මියගියයින් පස්සේ එතෙන් ඒ අයා වෙනුවෙන් මේ නඩුව ගෙනියන්න ආදේශ කරන පුද්ගලයව හොයාගන්න එක බොහොම අමාරුයි. මොකද එතන උරුමකාරයෝ ඉන්නවා. එතකොට ඒ උරුමකාරයන්ගේ අතරෙත් යම් යම් තර්ක විතර්ක පැටලීම් තියෙනවා. ඒගොල්ලෝ එක එක සම්මුතියක නැහැ. ආවලා තමයි මේ නඩුව ඉදිරියට ගෙනියන්න ඕනි කියලා. ඉතින් ඒකෙන් විශාල ප්‍රමාද දෝෂයක් ඇති වෙනවා මේ නඩුව ඉදිරියට ගෙනියන්න. දැන් මේක මේ පනතේ මේ සංශෝධනය ප්‍රකාරව පැමිණිලි කාර්යයට පුළුවන් එයා නැති වෙලාවක නැති වෙලා ගිය අවස්ථාවක එයා වෙනුවෙන් මේ නඩුව ගෙනියන්න යම්කිසි තැනැත්තෙකු නියෝජිතයෙක්ව සඳහන් කරලා තියන්න ඒ නඩුවේ වාර්තායම. එතකොට ඒකෙන් වෙන්නේ මේ වෙන්නේ මං හිතන්නේ එයා බැරි වෙලා හරි මොකද මේ නඩු සාමාන්‍යයෙන් ඒ සිවිල් නඩු අවුරුදු 7-8 10 15 අනිවාර්යයෙන්ම 15 උසාවියෙම ගත කරනවා. ඊට පස්සේ මේවා ඇපැල් ඕල්ඩ් උසාවියට ගියාම තවත් වර්ෂ ගාණක් යනවා. එතකොට ඒ අතරතුරේදී ওই එක පාර්ශ්වයක් හරි මැරුණොත් එහෙම ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ඉතාමත්ම යෝග්‍ය වේකක්. ඒ වගේම ගරු මුනාර සුනාරූඩ මන්ත්‍රීතුමනි දිවුරුම් ප්‍රකාශ මගින් සාක්ෂි දෙන්න විධිවිධානයක් මෙතන සලසලා තියෙනවා. ඒකත් මං හිතන්නේ ඉතාමත්ම කාලෝචිතයි. මොකද මූලික සාක්ෂිය සාක්ෂිකරුවා සාක්ෂි කූඩුවට නැගලා දීම අවශ්‍ය වෙන්නේ නැහැ. එයාගේ සාක්ෂිය දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කරලා එයා අරස් ප්‍රශ්න වලට ඉදිරිපත් කරන්න පුළුවන්. තව අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි මට කියන්න කැමතියි මේ නීති කොපමණ සංශෝධනය වුණත් මේවා ක්‍රියාත්මක කිරීමේදී මේවට ඉන්න ඕනේ හොඳ නඩුකාර මහත්වරු, හොඳ නීතිඥ මහත්වරු ඉන්න ඕනේ. රජය වෙනුවෙන් වැඩ කරන නීතිඥ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මහත්වරුන් ඉන්න ඕනේ. ඉතින් මේ වගේ හොඳ දක්ෂ මහත්වරුන්, නීතිඥවරුන්, නඩුකාරතුමන්ලා අපට මේ සේවයට බඳවා ගන්න නම් මං හිතන්නේ මීට වඩා පහසුකම් ඔවුන්ට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. පහසුකම් විතරක් නෙවෙයි හොඳට ඒගොල්ලන්ගේ පඩිය වැඩි කරලා මං හිතන්නේ උපරිම ලෙස ඒගොල්ලන්ට සැලකුවොත් තමයි අපට පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ගෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. ඉතින් මම යෝජනා කරනවා මේ වගේම මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න අපේ රජයේ නීතිඥ මහත්වරුන්ටත් මේ නඩුකාර තනතුරු දරන අපේ විනිශ්චයකාරවරුන්ටත් මීට වඩා හොඳ සැලකිල්ලක් අපේ ආණ්ඩුව විසින් දක්වන්න ඕනේ. ඔයාලගේ පඩි නඩි වැඩි කරලා ඒ වගේම වෙන වෙන පහසුකම් ලබා දුන්නොත් තමයි ඒගොල්ලන්ගේ හිත සැනසෙලා හිටන් ඒගොල්ලන්ට මේ ඔයාලගේ මානසික තත්ත්වය මේ හරියන්නේ මේ ඔයාලගේ රාජකාරිය කිරීමට. ඒ වගේම වැඩි හොඳ දක්ෂ අය මේ තනතුරු වලට අපට පත්වීම් ලබා ගන්නට පුළුවන් කර වෙන්නේත් මේ වගේ තැනත්තන් මේ වගේ පඩිහේප කාර්ය පහසුකම් වැඩි කරොත් තමයි. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු සාරති දුෂ්පන්ත නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද බොහොම වැදගත් පනතක් පිළිබඳව සංශෝධනයක් පිළිබඳව අපේ රටට මං හිතන්නේ ලබා දෙන මොහොතක්. විශේෂයෙන්ම අපේ සිවිල් නඩු විධාන සංග්‍රහය ගැන කතා කරනකොට අපිට වැඩි අටුවා ටික අවශ්‍ය නැහැ. අපි මං හිතන්නේ ඉඩම් නඩුවක් ගැන කල්පනා කරලා බලනකොට අපි බොහෝ දෙනෙකුට හොඳ අත්දැකීම් තිබෙනවා. මං හිතන්නේ පරම්පරා දෙක තුනක් යනවා සමහර වෙලාවට මේ නඩු කටයුතු අවසන් වෙන්නට. නඩු කටයුතු වල තිබෙන ප්‍රමාදය පිළිබඳව හැමදාම සමාජයේ බොහෝ විවේචනයක් තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ හැටියට අපේ මූලික වගකීම තමයි ගුණාත්මක භාවයෙන් වැඩි නීති පද්ධතියක් මහජනතාව උදෙසා ලබා දීමේ අරමුණ තමයි අපි අමාත්‍යාංශයේ හැටියට පහුගිය වසර දෙකක වගේ කාලය ඇතුළත ඉදිරියට කරගෙන එන්නේ. මම හිතන්නේ අධිකරණ අමාත්‍යාංශයේ හැටියට අපි පනත් සංශෝධන රාශියක් මේ වෙනකොට මහජනතාව උදෙසා ඉස්ස සිද්ධ කරලා තියෙනවා. මේ සියලුම දේවල් වල අවසාන අරමුණ වෙන්නේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය හැම අතින්ම ඉහළ නැංවීමේ ගුණාත්මක වගේම අනිකුත් සෑම හැම පැත්තකින්ම ඉහළ නැමීමේ කටයුතු නිරත වීම තමයි අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ. මං හිතන්නේ මුල් අසනාරූඪ මන්ත්‍රීතුමනි පහුගිය කාල සීමාව තුළ අපි නොයෙකුත් වෙනස්කම් රාශියක් ඉටු කරන්නට අපිට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම සමත මණ්ඩල පනත සංශෝධනය කරන්නට අපිට පුළුවන්කම ලැබුණා. අද අපේ රටේ සමත මණ්ඩල ක්‍රියාදාමයේ දිහා බැලුවම අපිට සතුටු වෙන්නට පුළුවන්. ලෝකයේ අනිත් රටවල් එක්කලා සංසන්දනය කරලා බලනකොට අපිට හොඳ සමත මණ්ඩල ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තුළ විශාල වශයෙන් නඩු කටයුතු රාශියක් අධිකරණයට ගෙන ඒමට ප්‍රථමයෙන් අවසන් කරගන්නට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා විඳිදයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය පිටවන්නට. මෙයත් මං හිතන්නේ අපි පහුගිය කාල සීමාව තුළ ලබාගත් ජයග්‍රහණයක්. ඒ නිසා ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා උතුරු නැගෙනහිර විශේෂ සමත මණ්ඩල බිහි කරන්නට. ඒ වගේම කාලාරෝදී පනත සංශෝධනයක් ඉටු කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ නීති පරිශීලන ආයතනයක්, ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක්, විශේෂයෙන්ම නඩු භාණ්ඩ බැහැර කිරීම පිළිබඳව මේ වගේ අමාත්‍යංශය මගින් අපිට නීති ප්‍රතිසංස්කරණ ඉදිරියට එම තුලින් අපි පහුගිය වසර දෙකක කාලය තුළ විශාල වශයෙන් වැඩ කටයුතු රාශියක් අපි ඉස්සෙද්ධ කරලා තියෙනවා. එයින් එක පියවරක් හැටියට තමයි අද මේ සුවිශේෂී වැදගත්කමක් තියෙන මේ පනත් සංශෝධනය අපිට අපේ අමාත්‍යංශය හැටියට අද පාර්ලිමේන්තුවට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සිවිල් නඩු විධාන සංග්‍රහය තුළ අපේ රටේ මහජනතාවට පහුගිය දශක කීපයක කාලය තුළ අධිකරණයේ කෙරෙහි තිබුණු විශ්වාසය, විශේෂයෙන්ම මේ නඩු ප්‍රමාදයත් එක්කලා අධිකරණයේ කෙරෙහි තිබුණු විශ්වාසය යම් තාක් දුරකට ඈත් වෙලා නීති පද්ධතියට අධිකරණයට යම් නඩුවක් ඒමේ සම්භාවිතාවය පහුගිය කාල සීමාව තුළ මේ තිබෙන ප්‍රමාදයත් එක්කලා වැළකිලා ගියායි කියන එක අපි කවුරුත් දන්නවා. ඒ නිසා යුක්තිය බලාපොරොත්තු වෙන ජනතාව අධිකරණයේ යම් තාක් දුරකට ඈත් වීමකටත් මේ කරුණු කාරණා නිසා මේ කරුණු කාරණා ඉවහල් වුණා. ඒ නිසා මම හිතන්නේ අද අපිට සතුරු වෙන්නට පුළුවන් විශේෂයෙන්ම සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කිනුම්පතේ පූර්ව නඩු කාර්ය පටිපාටියක් අපි හඳුන්වලා දීලා තියෙනවා. මේ පූර්ව නඩු කාර්ය පටිපාටිය තුල විශේෂයෙන්ම විනිසුරුවරයාට පූර්ව නඩු විභාග කරන විනිසුරුවරයාට අධිකරණ බලය පිළිබඳ ගැටලු නිශ්චය කර ගැනීම පිණිස විශේෂ අවස්ථාවන් රාශියක් ලබලා දීලා තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ මෑත කාලේ මේ නඩු කටයුතු පිළිබඳව සංඛ්‍යාලේඛන අරගෙන බැලුවාම මම හිතන්නේ බොහොම බරපතල තත්වයක් පහුගිය කාල සීමාව තුළ තිබුණා. ඉතින් ඒ නිසා අපේ වගකීම තමයි මේ නඩු කටයුතු සියල්ලම බොහොම ඉක්මනින් ජනතාව අපේක්ෂා කරන ආකාරයට ගුණාත්මකභාවයෙන් යුතුව අවසන් කිරීම සඳහා අවශ්‍ය කරන පරිසරය සකසලා දීම. විශේෂයෙන් මම සංඛ්‍යාලේඛනට කීපයක් මතක් කරන්නට අවශ්‍යයි. අපි උදාහරණයකට ගත්තොත් දිස්ත්‍රික් උසාවිය මේ වෙනකොට නඩු කටයුතු අපේ රට තුළ 171,896ක් පමණ තිබෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත් උසාවිය තුළ 559,392ක් තිබෙනවා. වාණිජ මහාධිකරණ තුළ 3,758ක් තිබෙනවා. සිවිල් අභියාචනාධිකරණ තුළ 5,973ක් තිබෙනවා. මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවාම අපිට මේ ඇති වෙලා තියෙන බරපතල තත්ත්වයේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. මහජනතාවගේ විවේචනය පිළිබඳව යම් අවබෝධයක් අපිට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය සඳහා අපි ආණ්ඩුවක් හැටියට වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයකුත් අපි මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම විවස්ථා සංශෝධනයත් එක්කලම මේ කටයුතු වලට ආරම්භයක් අපි ලබලා දුන්නා. අද වෙනකොට බොහොමයක් කටයුතු අවසන් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා මේ සියලු සංශෝධන අපි පාර්ලිමේන්තුවට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා මේ රටේ මහජනතාව වෙනුවෙන්. විශේෂයෙන්ම පූර්ව නඩු විභාග පූර්ව නඩු කාර්ය පටිපාටිය තුළ පූර්ව නඩු විභාග කරන විනිසුරුවරයාට අධිකරණ බලය පිළිබඳව ගැටලු නිශ්චය කර ගැනීම සඳහා පාර්ශව කරුවන්ගෙන් ප්‍රශ්න කිරීම, ආරවුලට විෂය වී ඇති කාරණාවන් පිළිබඳව තේරුම් කර දීමට කරුණුසා ලේඛන පිළිගැනීම් ලබා ගැනීම, විභාග වෙන නඩු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධ කිරීම, ආවේශ්‍යතාවය සහ අදාළත්වය පදනම් කරගෙන විශේෂඥ සාක්ෂිකරුවන් ඇතුළුව සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව හඳුනා ගැනීම, අධිකරණ විශේෂඥයෙකු පත් කිරීමට මෙන්ම විශේෂයෙන්ම පූර්ව නඩු විභාග කරන විනිසුරුවරයාගේ මතය අනුව සාධාරණ වන සමතයකට එළඹීමට පාර්ශවකරුවන්ට සහාය පළ කිරීම සඳහා බලය පවරනු ලබනවා. තවද නඩු කටයුතු වේගවත් අන්දමින් විභාග කර අවසන් කිරීමට උපකාර වන වෙනත් යම් කාරණාව නිශ්චය කර ගැනීමට සහ වාර්තාගත කිරීමට මෙන්ම නඩු කටයුතු වේගවත්ව සහ අවම වියදම් දැරීමකින් යුතුව විභාග කර අවසාන කිරීම පිණිස අවශ්‍ය බවට පූර්ව නඩු විභාග විනිසුරයාට පෙනී යා හැකි වෙනත් සියලු පියවර ගැනීමට සහ එවැනි සියලු ආඥාවන් කිරීමටද පූර්ව නඩු විභාග කරන විනිසුරවරයාට බලය පමුණුවනවා. විශේෂයෙන්ම නඩුවක හරයාත්මක කාරණාවන් වලට ප්‍රවිෂ්ඨ වීමට ප්‍රථමයෙන් අපි දන්නවා ඊට ප්‍රථමයෙන් තියෙන කරුණු කාරණා ඉස්ස සිද්ධ කරන්නට වර්තමාන කාලය තුළ මේ හැදිලා තියෙන පරිසරයත් එක්කලා මේ හැදිලා තියෙන ක්‍රමවේදයත් එක්කලා ගත්තාම විශේෂයෙන්ම මහා කාල පරිස විශාල වෙලාවක් මේ නඩු කටයුතු වලට යනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක බොහොම හොඳයි. ඒ වගේම තවත් විශේෂයෙන්ම යමක් මතක් කරන්නට ඕනේ යම් කාරණයක නීතියේ ප්‍රශ්න ගැටළු සහගත වෙන නඩු කටයුතු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හරයාත්මක වශයෙන් සමාන වන බවට අධිකරණයේ මතය වී නම් අධිකරණයේ සුදුසියයි සලකන නියමයන් සහ පාර්ශවකරුවන්ගේ එකඟතාවය මත ඒකාබද්ධ කිරීම පිණිස අධිකරණය විසින් ආඥාවක් කිරීම සඳහාද මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලකනවා. මං හිතන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය මේ රටේ පෙරලියක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. එපමණ වැදගත්කමක් විශේෂත්වයක් අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මේ පනත් සංශෝධනයේ තිබෙනවා. මේක ජනතාව බොහෝ කාලයක් තිස්සේ අපේක්ෂා කරපු කාරණාවක්. මං විශ්වාස කරනවා මේ අධිකරණවල ගොඩගැහිලා තියෙන සිවිල් නඩු විධාන සංග්‍රහයට අදාළ නඩු කටයුතු ඉක්මන් කර ගැනීම සඳහා මං හිතන්නේ අද අපි හොඳ ප්‍රවිෂ්ටයක් අපි ලබාගෙන තියෙනවා. ඒ නිසා මේක මෙතනින් නතර කළ යුතු නැහැ. තවත් සංශෝධන ඉදිරි කාලය තුළ අපිට එක්කාසු කරන්නට පුළුවන්. අපරාධ නඩු විධාන සංග්‍රහයටත් අපිට තවත් කරුණු කාරණා එක්කාසු කරන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම පාර්ශවකරුවන්ට නීතිඥවරුන්ට එවැගේම විනිශ්චකාරවරුන්ට මූලික කරුණු පිළිබඳව දැනීමක් මේ නඩු කටයුතු සම්බන්ධයෙන් මූලික කරුණු පිළිබඳව හොඳ දැනීමක් ලබාගෙන ඉවරලා නඩුවට ප්‍රවේශ වීම තුළ අපි අපේක්ෂා කරන මේ නඩු කටයුතු වල සිදුවන ප්‍රමාදය බොහෝ බැහැර කර ගන්නට මම හිතන්නේ අපි සියලු දෙනාටම හොඳ අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ සිවිල් නඩු විධාන සංග්‍රහය පිළිබඳව පහුගිය කාල සීමාවේ කමිටුව පත් කරා අගවිනිසුරුතුමාගේ නායකත්වයෙන් යුතුව ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු භුවනේ කළු විහාරයේ මැතිතුමාගේ නායකත්වයේ තුල අපිට පුළුවන්කම ලැබුණා කමිටුවක් පත් කරන්නට. ඒ නිසා අපේ බලාපොරොත්තුව තමයි විශේෂයෙන්ම අධිකරණ පද්ධතියට අදාළ සංශෝධනයන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එනවට වඩා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ මහජනතාව අපේක්ෂා කරන යුක්ති ධර්මයේ යුක්තිය ලබා ගැනීම සඳහා වූ ප්‍රවේශයන් වැඩි කිරීම අපි විශ්වාස කරනවා. මේ පනත් කෙටුම්පත් මේ සංශෝධන හරහා අපි සියලු දෙනාට පුළුවන්කම ලැබෙවිය කියලා. ඒ වගේම අද සමහර කතාවලදී මම හිතන්නේ විශාල වශයෙන් මතු වුණ ප්‍රශ්නයක් මේ නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර නඩු කටයුතු වලදී මේ ප්‍රමාදයක් තිබෙනවායි කියලා. ඒක මං හිතන්නේ සමහර කාල පරාසවලට ඒක ඇත්තක් වෙන්නට ඇති. නමුත් පහුගිය අවුරුදු දෙකක වගේ කාලයේ ඇතුළත මං හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන නඩු කටයුතු දිහා බැලුවාම බොහොමයක් නඩු කටයුතු ප්‍රතිශතයක් හැටියට පහුගිය කාල පරිසරයත් එක්කලා සංසන්දනය කරලා බලනකොට විශාල ප්‍රමාණයක් අවසන් කරගන්නට අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපේ මූලික බලාපොරොත්තුව තමයි යුක්තිය පසිඳුවාලීමේ ක්‍රියාදාමයේ කාර්යක්ෂම කිරීම වගේම නීති ප්‍රතිසංස්කරණ ගෙනීම තුළ අපේ අමාත්‍යංශය තුළින් ජනතාවට ලබා දෙන්නට පුළුවන් පරිසරයේ වටපිටාව ඇති කිරීම මම හිතන්නේ අමාත්‍යංශයක් හැටියට අපි සියලු දෙනාම මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා මම මීට වැඩි දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද බොහොම වැදගත් පනත් සංශෝධනයක් තමයි අපි ගෙනවිල්ලා තියෙන්නේ. මේ පනත් සංශෝධනය මං හිතන්නේ අපි සියලු දෙනාගේම ජීවිතයක් කරලා සමහර වෙලාවට බැඳිලා තියෙන්න පුළුවන්. මොකද ඉඩම් නඩුවක් කියන එක සමහර වෙලාවට පරම්පරා දෙක තුනක් මේ ඉඩම් ආරවුල් හින්දා සමහර වෙලාවට තරහ වෙලා ඉන්නවා පරම්පරා දෙක තුනක්. වසර 60 70 දෙකොල්ලෝ කතා නොකර ඉන්නවා. මේ මේ නඩු කටයුතු ඉදිරියට ඇදීම තුල සමහර වෙලාවට නඩුව දාලා තියෙන්නේ අවුරුදු 50කට 60කට එහා වෙන්නට පුළුවන්. හැබැයි මේ තුල ඇතිවන සමහර ක්‍රමවේද නිසා පරම්පරා දෙක තුනක් ගිහිල්ලත් මේ මේ පවුල් අතර තිබෙන ආරවුල් ඇතුළු මේ සියලු දේවල් වලට මේ නඩු කටයුතු වල ප්‍රමාදය අපි මේ වෙනකොට අත්දැකලා තියෙනවා අත්විඳලා තියෙනවා බලපාලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ඉඩම් ආරවුල් හින්දා මේවා දිග්ගැස්සීම තුල මේ රටේ මිනී මැරීම් උනත් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේ 50 කෙතුම්පත මේ 50 සංශෝධනය බොහොම වැදගත් 50 සංශෝධනයක්. ඒ නිසා සිවිල් නඩු විධාන සංග්‍රහයට මම හිතන්නේ මේ එක්කරන සංශෝධනත් එක්කලා අපේ රටේ විප්ලවීය වෙනසක් සිවිල් නඩු විධාන සංග්‍රහය තුළ මේ අධිකරණ පද්ධතිය තුළ ඇති කරන්නට පුළුවන්කම ලැබෙනවායි කියන එක මතක් කරමින් මම නැවතී රොමුස්.
ස්තුතියි. ගරු එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යතුමා.
ස්තුතියි. අද සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරන මේ අවස්ථාවේදී මේක කරන්න තියෙන අවශ්‍යතාවය ඇවිල්ලා විශේෂයෙන්ම මේ රටේ නඩු කීමේදී විශාල ප්‍රමාදයක් තියෙනවා. මේ ප්‍රමාදය ගැන මේක අලුතෙන් කිව යුත්තක් නොවේ. අද අපේ ඇමතිතුමා මේක ඉදිරිපත් කරනකොට විජේදාස රාජපක්ෂ ඇමතිතුමා කිව්වා 18,000කට වැඩිය මේ වගේ ප්‍රමාද වෙච්ච නඩු ගැට ගැහිලා තිබුණා. ඒක පසුගිය අවුරුදු එකහමාරේදී 12,900කට විතර අඩු කරන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ මේකට යොමුවක් තියෙනවා මේ තියෙන ප්‍රමාද වෙච්ච නඩු ප්‍රමාණය අඩු කරන්න. නමුත් මේ නඩු මෙහෙම ගැට ගැහිලා තියෙනකොට වෙන විශාලම ප්‍රශ්නය ඇවිල්ලා මහජනතාවගේ විශ්වාසය අධිකරණ පද්ධතිය තුළ ඒ විශ්වාසය කැඩී බිඳී යනවා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය පුද්ගලයින්ට විශාල බරපතල ආර්ථික බලපෑමකුත් තියෙනවා. විශේෂයෙන්ම නඩුවක් දිගින් දිගටම අවුරුදු 5 10 15 20 ඇදීගෙන යනකොට ඉතින් මේ අද ඉදිරිපත් කරන මේ සංශෝධන වලින් කරන්න වෑයම් කරන්නේ නඩු විභාග කෙටි කිරීමට ක්‍රමවේදයක්. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් මේක හුඟක් සාකච්ඡා කරලා තියෙන නිසා අද විවාදයේ තුලදී මම මේක දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. නමුත් නඩු විභාගයට ප්‍රථමව ඒ නඩුව කරන పూర్ව නඩුව බලන ඒ විනිසුරුවරයාට බලතල දෙනවා නඩු විභාගයට ප්‍රථමව ආරවුල් විෂය ඇති කරන්නාව පිළිබඳව තේරුම් කර දීමට කරුණු සහ ලේඛන ලබා ගැනීමට විභාග නඩු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නඩු තියෙනවා නම් ඒක ඒකාබද්ධ කරන්න මේ වගේ කෙටි කිරීමේ ක්‍රමවේදයන් විනිසුරුවරයාගේ මතය අනුව සාධාරණ වන සමස්තයකට එළඹෙන්නත් පාර්ශ්වකරුවන් සහාය පළ කරන්නත් පුළුවන් විනිසුරුකරු ඉදිරි පිට. ඉතින් මේ සියලුම දේවල් කරන්නේ මේක කෙටි කරන්න මීට වැඩි කාර්යක්ෂම කරන්න තමයි මේ සියල්ලක්ම කරන්නේ. ඒ විතරක් නෙමෙයි යම්කිසි සාක්ෂිකරුවකට මූලික වාචික සාක්ෂි සඳහා දිවුරුම් ප්‍රකාශත් සාක්ෂි ආදේශ කරන්න පිණිසත් මේ කෙටුම්පත හරහා විධි විධාන යොදා තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේක මේ හොඳ සංශෝධනයක්. මං දන්නවා මේ සභාවේ පූර්ණ සහයෝගය ලැබෙයි කියලා මේ සංශෝධන ඉදිරියට ගෙනියන්න. අද අපි අධිකරණ පද්ධතිය ගැන කතා කරන වෙලාවේදී ආයෝජකයන් ගැන අපි හිතනකොට මම දන්නවා ඉන්ටර්නැෂනල් ආබිට්‍රේෂන් සෙන්ටර් එකක් තියෙනවා. මම අද ආමාත්‍යංශයට ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමාගේ යොමු කරනවා. අපි ඒකේ ක්‍රියාව ගැනත් පොඩක් හොයලා බලන්නට ඕනේ. මොකද මේක ආයෝජකයන්ට වැදගත් වෙයි. එපමණක් නෙවෙයි අද තියෙනවා රටේ වාණිජ උසස් අධිකරණ පද්ධතියක් තියෙනවා. මේ වාණිජ උසස් අධිකරණ පද්ධතිය අපිට සෑහීමටපත් වෙන්න පුළුවන් ඒකේ ක්‍රියාකාරීත්වය ගැන. නමුත් ඒ වගේම අපි තවත් මේ වගේ උසස් වාණිජ අධිකරණ ඇති කළ යුතුයි කියන අදහසත් මම මේ අවස්ථාවේදී පළ කරන්න ඕනේ. අද අපි මොකක් හරි කරන්න ගිහම අපේ රජයේ සාමාන්‍යයෙන් විරුද්ධ වෙනවා. අපි ගිලන් රථ සේවයක් පටන් ගන්න ගිහම ගිලන් රථ සේවයට විරුද්ධයි. අපි මත්ස්‍ය තහනම ඒක අයින් කරන්න වෑයම් කරනකොට යුරෝපයේ ඒකට විරුද්ධයි. GSP ප්ලස් සහනය ලබා ගන්න ක්‍රියාත්මක කරනකොට ඒකටත් විරුද්ධයි. එතකොට හම්බන්තොට කාර්මික කලාපයක් ඇති කරන්න වෑයමක් යෙදී සිටිනකොට ඒකටත් විරුද්ධයි. අපි වාණිජ ගිවිසුම් හරහා මේ රටේ අපනයනය වැඩි කරන්න මේ වෑයම් කරන වෙලාවේදී ඒ වාණිජ ගිවිසුම් වලටත් විරුද්ධයි. හැමතිස්සෙම විරුද්ධ වෙන්නේ. අපි විරුද්ධ වුණාට අපි පසුබට වෙන්නේ නැහැ. අපි ගිලන් රථ සේවය ගෙනාවා. අපි මත්ස තහනම අයින් කරගත්තා. අපි GSP ප්ලස් සහනය ලබා ගත්තා. අපි හම්බන්තොට කාර්මික ජනපදයක් හදනවා. ඒකටත් අපි සාකච්ඡා කරගෙන ගිහිල්ලා අවශ්‍ය ගිවිසුම් හදාගෙන යනවා. මේ රටේ අපනයනය වැඩි කරලා අපේ නගරබදත් ගම්වල ඉන්න තරුණ තරුණියන්ට රැකියාවල් ඇති කරලා ආදායමක් ඇති කරලා ජීවන තත්ත්වය ඔසවන්න ඒ වෑයම තුළ අපි ක්‍රියා කරගෙන යනවා. ඒ වාණිජ ගිවිසුමුත් හැමෝගේම අදහස් අරගෙන අපේ රටේ පුරවැසියට ලාභ ලැබෙන විදියට ඒ වාණිජ ගිවිසුමුත් අපි හදාගෙන යනවා. බංකොලොත් දේශපාලඥයන්ට දේශපාලන හෝ ආර්ථික ඒ විවාදවලට ඇතුල් වෙන්න බැරි කොට, මැතිවරණයෙන් රජයක් පෙරලන්න බැරි කොට මොනවද කරන්නේ? සාමාන්‍යයෙන් අලුත් දෙයක් නෙමෙයි, ජාතිවාදය, ආගම්වාදය, වෛරය වැපිරීම තුළ ඒ අය යෙදී සිටිනවා. අද මේ වාද විවාදය තුළ අපිට ඒකත් අහන්න ලැබුණා. මේ වාද විවාදය තුළ ඒ අය දන්නවා මෙහෙම වෛරය වැපිරුවොත්, ඒ වගේම අසහනයක් රට තුළ ඇති කළොත් විදේශ ආයෝජකයන් මේ රටට ඒම වලක්වන ක්‍රමවේදයක් තමයි ඔය හදාගෙන යන්න වෑයම් කරන්නේ. ඒක වෙන විදියක් නැතිකොට ඒක නතර කරන්න රට තුළ අසහනයක් ඇති කරලා හදනවා මේ ආයෝජනය වගේ දේවල් මේ අය නතර කරන්න වෑයමක යෙදී සිටිනවා. එනිසා අපි හැමෝම කල්පනාවෙන් ඉන්න ඕනේ, කල්පනාවෙන් වැඩ කරන්නට ඕනේ රටේ යහපත ගැන සිතලා. අපි දන්නවා 2007 මේක ගැන මීට ප්‍රථමයෙන් විවාදයේදී සඳහන් කළා. 2007 වෛරය පැතිරවීමට විරුද්ධව අපි නීතියක් ගෙනාවා, ආඥාපනතක් ගෙනාවා, ICCPR Act of 2007. ඒ කියන්නේ සිවිල් හා දේශපාලන අයිතිය ආරක්ෂා කිරීමේ පනත ගෙනාවා. ඒ පනතේ 3.1 සඳහන් කරනවා වෛරය පතුරවන්නට බෑ. මිනිස්සුන්ව කලබල කරන්න ජාතිවාදය පාවිච්චි කරලා, නැත්නම් ආගම්වාදය පාවිච්චි කරලා, නැත්නම් වෙන මොකක් හරි එකක් කරලා මිනිස්සුව කලබල කරලා හරිද ඒ වෛරය පතුරවන්නට බෑ කියන එක. ඉතින් මෙතන නීතියේ ප්‍රශ්නයක් නැහැ. ඊයේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කතාවක් කළා. ඒ කතාවේ අගමැතිතුමා පැහැදිලිව කිව්වා රජයේ අංශ සියල්ලක්ම පොලිසිය ඇතුළුව ක්‍රියා කරනවා කියලා. මේ වගේ අසහනයක් කවුරු හරි ඇති කරන්න යනවනම් ඉතින් මෙතන තියෙන නීතිය ප්‍රශ්නයක් නෙමෙයි, මෙතන තියෙන්නේ ක්‍රියා කිරීම පිළිබඳවයි. ඒකට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒක නතර කරන්න ඕනේ කියලා, මේකට ඉඩ දෙන්නේ නැහැ කියලා. අපි දන්නවා මේ වගේ සාපරාදී වරදකට කවුරු හරි යනවනම් සාමාන්‍යයෙන් අවුරුදු 20ක කාලය තුලදී, ඒ කියන්නේ වරද කරපු දවසේ ඉඳලා අවුරුදු 20ක
ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසන ගන්න.
ගරු ඉරාමෙතු
සති
සාපරාදී වරද කරපු දවසේ ඉඳලා මේක වෛරය පැතිරීම වෙන්නට පුළුවන්. ඒ දවසේ ඉඳලා අවුරුදු 20ක කාලයක් යනකම් ඒ අයව උසාවියට ගෙනල්ලා අධිකරණ මාර්ගවලට ගෙනල්ලා ඒ අයට දඩුවම් දෙන්නට පුළුවන්. ඉතින් මං හිතන්නේ මේක අපි සිළු දෙනාගේම වගකීම, මේ රට ගොඩ ගන්න එක අපි සිළු දෙනාගේම වගකීම. අපි ඒකෙන් අපි ඒ වගකීමෙන් බැහැර යන්නට බැහැ. මට මේ අවස්ථාවේදී මතක් වෙනවා ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට
කළු ජාතික නායකයෙක් වන මාටින් ලූතකින් ජූනිය පුද්ගලයා එතුමා මෙහෙම එකක් කිව්වා. එතුමා කිව්වා ඉන්ජස්ටිස් එනිවයා is a threat to justice everywhere. We are caught in an inescapable network of mutuality, tied in a single garment of destiny. Whatever efforts, whatever affects one directly, affects all indirectly. He also said at another point, the time is always right to do what is right. මෙතනින් ඔහු සඳහන් කළේ ඕනෑම තැනක අසාධාරණයක් සිදු වෙනවා නම් එය හැම තැනටම සාධාරණත්වයට සිදුවන අභියෝගයක්. අපි සියලු දෙනාම බේරෙන්න බැරි පොදු ඉරණමක අපි ඉරණමකට ගමන් කරනවා. දෛවය අපි එකට ගැටගසා තිබෙනවා. එක්කෙනෙකුට අභියෝගයක් ඇති වෙනවා නම් ඒ අභියෝගය අපි සියලු දෙනාටම ඇති වෙනවා. හරි දේ කරන්න මොහොත ඇවිල්ලා මේ මොහොතයි කියලා ඔහු සඳහන් කරනවා. මේ රටේ අපි සිංහල දෙමළ මුස්ලිම් මෙලේ බර්ගඩ් වෙලා තියෙන්නේ උපතින් තමයි අපි එහෙම වෙලා තියෙන්නේ. අපි තෝරගත්ත එකක් නෙමෙයි. මම තෝරගත්තේ නැහැ මගේ දෙමව්පියන් සිංහල වෙයි කියලා. තව කෙනෙක් තෝරගත්තේ නැහැ ඒ අයගේ දෙමව්පියන් දෙමළ හෝ බර්ග හෝ මැලේ හෝ මුස්ලිම් වෙයි කියලා. අපි ඒක තෝරගත්තේ නැහැ. අපි ඉපදුණා. අපිට ඒක දෛවයෙන් ලැබුණ දෙයක්. නමුත් ඒ සියල්ලටම වැඩිය අපිට මනුෂ්‍යත්වයක් තියෙනවා. අපි මේ රටේ මේ දූපතේ ඉපදුණ අපි සියලු දෙනාම පොදු ගමනක හවුල්කාරයෝ කියන එක අපි මතක තබා ගන්නට ඕනේ. එතකොට ජාතියේ නාමයෙන් හෝ ආගමේ නාමයෙන් හෝ වෙන මොකක් හරි හෝ නාමයෙන් වෙන කෙනෙකුට ඒ ප්‍රශ්නයක් ඇති කරනවා නම් ඒක අපි සියලු දෙනාටම ඇති කරන ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා අපේ රට ගොඩ ගන්නට නම් නීතියේ ආධිපත්‍ය වැදගත් වෙනවා. අපි සියලු දෙනාටම එකමුතු වෙන්න, අපි සියලු දෙනාටම එක පවුලක සහෝදරයන් වගේ ජීවත් වෙලා වැඩ කරන්නට පොදු කාරණේ ඇවිල්ලා නීතියේ ආධිපත්‍යයි. නීතිය අපි නීතියෙන් පාලනය වෙන ජන රජයක් වීමයි. නීතිය තමයි අපි සියලු දෙනාම එකට තබාගෙන යන්නේ. රජතුමාට එක නීතියකුයි අනිත් අයට එක නීතියකුයි තියෙන්නට බෑ. ඒදා ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 දී අපි එදා පරාජය කළේ ඒ දරදඩු පාලනයයි. හැමෝටම කවුරු වුණත් කමක් නැහැ. කවුරු වුණත් කමක් නැහැ. කොච්චර බලය තිබුණත් කමක් නැහැ. හැමෝටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි. අපේ රජය බැදි සිරිනවා. එනිසා තමයි අගමැතිතුමා පැහැදිලිව සඳහන් කළේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් අද අපි විශේෂයෙන්ම සිවිල් නඩු විධාන සංග්‍රහයේ මේ සංශෝධනය කතා කරන අවස්ථාවේදී අපි විශේෂයෙන්ම මේ නඩු ශීඝ්‍ර කරන්නට මේ ක්‍රමවේද සංශෝධන ඉදිරිපත් කරලා තිනවා. ඒක ගැන කතා කරන අතරේදීම නීතියේ ආධිපත්‍ය අපි සියලු දෙනාම රකින්න ඕනි කියන මතක් කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
අද දින යහපත්ේ දිනාංක 91 සිවිල් නඩු විභාග සංග්‍රහය සංශෝධන අනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද?
අයි
සංශෝධන
කාර්ක සභා අවස්ථාව පාර්ලිමේන්තු කාර්ක සභාවට පරිවර්තනය වෙනවා. සිවිල් නඩු විභාග සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තියේ සභාව එකඟද? දෙවැනි වගන්තියේ සභාව එකඟද?
අයි.
තුන්වෙනි වගන්තියේ සංශෝධන ඉදිරිපත් කිරීමට ගෞරවනීය ඇමතිතුමා
හතරවෙන පිටුවේ තුන්වන වගන්තියේ 16 වන පේළි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. එනම් නීතිඥවරු පත් කරනු ලැබිය හැකිය.
තුන්වෙනි වගන්තිය සංශෝධන ආකාරයෙන් අනුමත කරන
ආයි
ස්වභාවිකංගද
ආයි.
හතරවෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු ඇමතුමා.
හතරවෙනි වගන්තිය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉංග්‍රීසි භාෂා කිටුම්පතේ හතරවෙනි වගන්තියේ පහත සඳහන් විදියට සංශෝධනය වෙතුයි. That is just to delete line number 9 and substitute the following. Attorney General may appoint the delete line 22 and substitute the following within bracket simple b of substitution subsection 1 of section 27 and send to the
සංශෝධන ආකාරයෙන් හතරවෙනි වගන්තිය
හායි
සභාවිකංගද, පස්වෙනි වගන්තිය සභාවිකංගද
හායි,
හයවෙනි වගන්තිය සභාවිකංගද
හායි,
හත්වෙනි වගන්තිය සභාවිකංගද
හායි,
අටවෙනි වගන්තිය සභාවිකංගද
හායි,
නවවෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගෞරව ඇමතුමා.
නවවෙනි වගන්තිය පහත්වෙනි පිටුවේ 21 සිට 24 දක්වා පේළි එම පේළි දෙකද ඇතුළත්ව ඉවත් කරන්න.
සංශෝධන ආකාරයෙන් නවවෙනි වගන්තිය
ආයි
ස්වභාවිකංගද, 10වෙනි වගන්තිය ගරු එතුමා
10වෙනි වගන්තිය 10වෙනි වගන්තිය 10වෙනි පිටුවේ 21 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. විනිශ්චයකාරවරයා විසින් ක්‍රියාත්මක කළ හැකි අතර දෙවනුව 33 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න සඳහා සහ
10වෙනි වගන්තිය
හායි තව තියෙනවා ගරු ගරු නියෝජ්‍ය කතානායක තව කීපයක් තියෙනවා.
හොඳයි.
6 සිට 7 දක්වා පේළියම පේළි දෙකද ඇතුළුව ඉවත් කර පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න විනිශ්චයකාරවරයා විසින් ආඥාවක් කරනු ලැබිය යුතුය. 13 වෙනි පිටුවේ 13 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න ආයන්න within bracket සියලු පූර්ව නඩු
සංශෝධන ආකාරයෙන් 10 වෙනි වගන්තිය සභාවිකංගද
ආයි,
11 වෙනි වගන්තිය සභාවිකංගද
ආයි,
12 වෙනි වගන්තිය සභාවිකංගද
ආයි,
13 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු ඇමතුමා.
13 වෙනි වගන්තිය 15 වෙනි පිටුවේ 22 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න අනක් ලබා දිය හැකිය යනුවෙන්. 24 වෙනි සමාවෙන 34 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. එනම් නියම කරනු ලැබිය හැකි අතර නඩු ගාස්තු ගෙවීමට යනුවෙන් ඇතුළත් කරන
සංශෝධන දෙකඟද
හායි,
නෛතික කටයුතු වරහන් තුල දූෂණ විරෝධී වරහන් මහලා හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපති කමා ගරු අජිත් මානපෙරු මහතා.
මයික්‍රොෆෝන පෙළ ඉවත් කොට පහත සඳහන් වචන දිනයට පෙර දින 28කට කලින් වූ දිනයක් විය යුතුය යන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමා
මේට එකඟද?
එම ඊට යම් වෙනසක් සංශෝධනයක් ඇතුව මම එකඟ වෙනවා.
ඔව්.
ඒ අනුව 32 සහ 33 පෙළ ඉවත් කොට පහත සඳහන් වචන ආදේශ කළ යුතුය යනුවෙන්, එනම් දිනයට මාසකට කලින් වූ දිනයක් විය යුතුය.
ගරු ඇමතුමා
28ක් වෙනුවට මාසක් කියලා සංශෝධනය කරනවා.
ඇමතුමාගේ සංශෝධන වල සභාවිකකද?
ආයි.
14 වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු ඇමතුමා.
14 වෙනි වගන්තිය 16 වෙනි පිටුවේ 9 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුල් කරන්න. ගියහොත් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ කාර්යය සඳහා තමාගේ නීත්‍යානුකූල යනුවෙන් ඇතුල් කරන්න. 2 විසි හයවැනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. එනම් පැහැර හරින පාර්ශවය මත උචිත ගාස්තුවක් යනුවෙන් ඇතුල් කරන්න. එහි තුන 16 සිට 17 වන පේලි ඒ පේලි දෙක ඇතුළුව ඉවත් කර පහත දැක්වෙන කොටස ඇතුල් කරන්න. කාලයක් ගතවීමට පෙර එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය. හතර 1 සිට 19 වෙනි පිටුවේ 1 සිට 15 දක්වා පේලි ඒ පේලි දෙක ඇතුළුව ඉවත් කරන්න. පහ 16 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. 394 1 ලේඛනයක් ගොනු කිරීම පැහැරහැර ඇති. එහි මාජින් එකෙත් තියෙනවා ලේඛනයක් ගොනු කිරීමට අපොහොසත් වීම යනුවෙන්. 27 වෙනි පේලි ඉවත් කරේ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. වරහන් ඇතුලේ අංක 2 අධිකරණයේ විසින් එමපත් වීම අවශ්‍ය බවට යනුවෙන් ඇතුල් කරන්න. 7 31 වෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. වරහන් ඇතුලේ 3 එසේපත් කරනු ලබන තැනැත්තා ඔහු. එහි 8 20 වෙනි පිටුවේ 29 සිට 33 දක්වා පේලි එම පේලි දෙකද ඇතුළුව ඉවත් කර පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. එනම් පත් කරනු ලැබිය හැකි අතර එසේ කිරීමට ප්‍රමාණවත් හේතු ඇතනම් මිස මිය ගිය නම් කළ පාර්ශ්වකරුගේ නීත්‍යානුකූල නියෝජිතයා ලෙස ඉල්ලීමේ නම් කර ඇති තැනැත්තා පත් කරනු ලැබිය හැකිය. 21 වෙනි පිටුවේ 3 වෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුල් කරන්න කළ හැකිය. 4 සිට 8 දක්වා පේලියේ පේලි දෙකද ඇතුළුව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. වරහන් ඇතුළේ 2 නම් කළ පාර්ශ්වකරුවකු මිය යාම නිසා කිසිදු නඩු කටයුත්තක් කල් තැබීම හෝ අඩාලව කල් තැබීම හෝ නඩුවේ යම් පියවරක් කල් තැබීම නොකළ යුතුය. ඊළඟට 10 සිට 12 දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළු ඉවත් කරේ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. විතින් ඉන්වයිටඩ් කමා බූදලය යන්නෙන් මියගිය තැනැත්තාගේ බූදලෙහි දල වටිනාකම අදහස් වේ. 23 වන පිටුවේ 21 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න කළ යුතුය.
එම සංශෝධන වල සභාව එකඟද?
හායි.
ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සභාපති ගරු අජිත් මානප්පල මහතා.
පිටුව 16 වගන්තිය 14 13 පේලියට ඉක්බිතව පහ සඳහන් කොටස ඇතුළත් කළ යුතුය. එසේ පත්කරනු ලබන නීත්‍යානුකූල නියෝජිතයා නියෝජිතයන් පෞද්ගලිකව වගකීමට නොබැදෙනු ඇත.
ඒකට එකඟ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද නඩුවක පාර්ශ්වකාරයෙක් විදියට ආදේශ වුණ තැනැත්තෙකුට විශාල වගකීමක් තියෙනවා. නඩු කටයුතු අයිති විදියට යම් මෙහෙයවීමක් කළොත් ඒ පිළිබඳව ඔහු වගකීම දරන්න ඕන. ඒක නිසා ඒකට එකඟ වෙන්න බෑ.
ඇමතුමාගේ සංශෝධනවලට පමණක් සභාව එකඟද?
ඒ කියුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මම කිව්වේ 14 වෙනි වගන්තිය.
ඒක හරි.
හරි, ඔව් ඒකටම තමයි. හරි,
හොඳයි. එහෙනම් 15 වෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
16 වෙනි වගන්තිය සංසුද්ධ ඉදපත් කිරීම ගරු ඇමතුමා.
16 වෙනි වගන්තිය 24 වෙනි පිටුව 24 වෙනි පිටුවේ දෙවනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. සංස්ථාවක පළාත් 18 19 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. සංස්ථාවේ කමා පළාත් සභාවේ හෝ පළාත් එම පිටුවේම 28 සහ 29 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. රාජ්‍ය සංස්ථාවකින් කමා පළාත් එම පිටුවේ 32 සහ 33 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. එම රජයේ කාර්යාලයේ කමා රාජ්‍ය සංස්ථාවේ එම පිටුවේ 38 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. සංස්ථාව 25 වෙනි පිටුවේ පළවෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. පළාත් සභාව හෝ පළාත් පාලන එම පිටුවේ 17 සිට 19 දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළු ඉවත් කරේ වෙනුවට පහත දක්වන කොටස ඇතුළත් කරන්න කාර්යාලයක් විසින් කමා රාජ්‍ය සංස්ථාවක් විසින් පළාත් සභාවක් විසින් පළාත් පාලන 26 වෙනි පිටුවේ දෙවන පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොටස ඇතුළත් කරන්න අභියෝගයට ලක්කල පාර්ශවය තක්සේරු ගාස්තු යනුවෙන් ඇතුළත් කරන්න.
ඇමතුමාගේ සංශෝධන සමග සභාව එකඟද?
හායි.
17 වෙනි වගන්
හායි.
ගරු 16 වගන්තියේම අජිත් මාන්නපිරුම් ඇමතුමා අධ්‍යක්ෂණ කාර්ය සභාවේ සභාපති
24 වගන්තිය 16 තුන පේලිය ඉවත් කොට පහ සඳහන් වචන ආදේශ කළ යුතුය. සභාවක පළාත් පාලන ආයතනයක හෝ වෙනත් රජයේ ඕනෑම ව්‍යවස්ථාපිත ආයතනයක සාමාන්‍ය
පිළිගන්නවද?
ඒකට එකඟ වෙන බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමා. ව්‍යවස්ථාපිත ආයතන කියන ඒවා සිවිල් නඩු විධාන සංග්‍රහය පුරාවට පැවතෙන අර්ථ නිරූපණ තුළට ඇතුළත් වෙන්නේ නැති නිසා
ගරු ඇමතුමාගේ සංශෝධන පමණක් යටත්ව සභාව එකඟද?
හායි.
17 වෙනි වගන්තියේ සභාව එකඟද?
හායි.
18 වෙනි වගන්තියේ සභාව එකඟද?
හායි.
19 වෙනි වගන්තියේ සභාව එකඟද?
හායි.
20 වෙනි වගන්තියේ සභාව එකඟද?
හායි.
ප්‍රඥම්ති වගන්තියේ සභාව එකඟද?
හායි.
නාමයේ සභාව එකඟද?
හායි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධිත ආකාරයෙන් සම්මන්ත්‍රණය කරන බව දන්වනු කැමැත්තෙමි. ගරු ඇමතුමා
අයි මූ
සභාව එකඟද?
අයි.
නිර්වාකයේම සභාව එකඟ වුණා. ගරු එම නිසා සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධිතාකාරයෙන් සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.